ඇත්තටම ඔකෙ මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ. භවපච්චය ජාති කියන තැනින් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා පෙර ජීවිත විපාක වලට අයිති ප්‍රතිසන්දි මට්ටම විතරයි. ඒ ටික නිසා ආයතන හැදෙනවා. ආයතන හැදෙනවා. ඒ ආයතන ඉස්සරහට එන අරමුණු ඇත්ත නොදන්නාකම නිසා වර්තමාන අවිද්‍යා සංකාරයෙන් තමයි ඊකට මේ පංච විඥානේ උපදින්නේ. ඇත්තම සිද්ධිය ඒක මම දකින විදිහට. හැබැයි ඔය මං අද දකින සිද්ධිය මේ වර්තමාන ක්‍රමේ කවුරුවත් නම් එක දෙන්නේ නැති. හැබැයි මම කියන්නේ නිකනුත් නෙමෙයි. බොහෝ සාක්ෂි සහිතව. තණ්හා මූලික ස්කන්ධ ටික සහ අවිද්‍යා මූලික ස්කන්ධ ටිකේ වෙනසක් අද ලෝකෙට පෙන්වන්න කිව්වෝ කවුරුත් කියන්නේ. මම ඔය මං කියනක වැරදි කිව්වොත් මම එකම එක ප්‍රශ්නයයි අහන්නේ. අවිද්‍යා මූලික පංච උපාදාන ස්කන්ධයේ ඇතිවෙන ක්‍රම දෙකක් බුදුහාමුදුරුව පෙන්නනවා. අවිද්‍යා මූලික සහ තණ්හා මූලික. අවිද්‍යා මූලිකව හටගන්න පංච උපාදාන ස්කන්ධේ මොකද්ද? තණ්හා මූලිකව හටගන්න ඌ දේ මොකද්ද කියලා පෙන්වන්න කිව්වෝ. එහෙම පෙන්වුවොත් මම උත්තරේ ඔය මං කියන උත්තරේ බොහෝම ලස්සනට නිවැරදි වෙනවා. හැබැයි එක දෙයක් මතක තබා ගන්න ඕනේ. චක්කු විඥානේ නැති වුණාට මේ ඇහැමුල් කාරණාව කරගෙන අරමුණු දකිද්දී මනෝවිඥාන සම්බන්ධ වුණාට නම් කරනවා චක්කු සම්පස්සජා කියලා. ඇහැමුල් කාරණාව කරගෙනනේ. ඇහැමුල් කාරණාව කරගෙන. ඒ නිසායි චක්කු සම්පස්සයෙන් උපන්න ඔන්නෝකයි මං කියුවේ නාම ධර්ම ටික කියවන්න කියලා ඕගලන්ට. චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව කාමවචරූයේ රූපවචරූයේ අරූපවචරූයේ අපරියපන්නූයේ වෙයි කියලා තියෙනවා. චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව කිසි කෙනෙකුට කාමාවචර මට්ටමක් ගේනවා. කිසි කෙනෙකුට රූපාවචර මට්ටමක් හම්බ වෙනවා. මේ රූපාවචර මට්ටමක් හම්බ වෙනවා. කිසි කෙනෙකුට අරූපාවචර මට්ටමක් හම්බ වෙනවා. කිසි කෙනෙකුට ලෝකෝත්තර මට්ටමක් හම්බ වෙනවා. ලෝකෝත්තර භූමියේ චක්කු විඥාන නැහැ. අරූපාවචර භූමියේ චක්කු විඥාන නැහැ. හරිද? රූපාවචර භූමියේ නම් චක්කු විඥානේ තියෙයි. ඒද අපි දකින මට්ටමක නෙමෙයි දිවස කියන මට්ටමක. එතකොට චක්කු සම්පස්යෙන් ගාන ජීව කාය සම්පස්යෙන් උපම් වේදනාව කාමවචරූයේ රූපවචරූයේ අරූපවචරූයේ අපරියපන්න වූයේවි. අපරියපන්න ලෝකෝත්තර ගාන ජීව කාය එකක් නැහැ. ලෝකෝත්තර රූප නැහැ. අරූපාවචර රූප නැහැ. රූප නැතිකමට මොනේ අරූපාවචර කිව්වේ? එතකොට මේ දේවල් හැම වෙලාවෙම මතක් කරන්නේ ප්‍රතිසන්දි වශයෙන් හැම කෙනෙක්ම එක මට්ටමක ඉපදිලා කෙනෙක් කෙලෙස් මතයි කාමය පරිහරණය කරන ගොඩට කෙනෙක් කෙලෙස් මතයි රූපය පරිහරණය කරන ගොඩට කෙනෙක්ගේ කෙලෙස් වල අඩු වැඩි කම් මතයි අරූප මට්ටමක් පරිහරණය කරන මට්ටමට ලෝකෙ හැදිලා තියෙන කියන එකක් කියනවා. කෙනෙකුගේ නුවණ මත කෙලෙස් නැතිකම නිසා තුන් භූමි මට්ටමෙන් එකක්වත් ස්පර්ශ නොකර ජීවත් වෙන්න පුළුවන් කියන එකකුත් කියනවා. ඔය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන ටික කාමවචරයි. ප්‍රතිසන්ධියෙන් ගන්න මට්ටම කාම ධාතු උපදින්න පුළුවන් ගන්න මට්ටමම කාම ලෝකේ වුණොත් ආය මෙතෙන් දැ කාට කියන එකක් වෙනවා. එතකොට එයාට කාම ලෝකෙ ඉපදිලා ජීවත් වෙන්න වෙන්නේ කාම වෙනවා. මොකද ඒ පංච විඥාණයම කාමයි. රූපේ කාමයි වගේ. ඒකයි ධ්‍යානලාභියෙක් යම් කිසි වෙලාවකදී මේ පංච විඥාණය උපන්න ධ්‍යානෙ පිරියනවා. ඉන්ද්‍රිය මෙහෙවල බැලුවොත් ධානලාභී කෙනෙක් ඉන්ද්‍රිය මෙහෙවල බැලුවොත් ධානයේ බිඳිනවමයි. ඕගොල්ලෝ අහලා ඇති උඩින් යන අය අර සින්දු එහෙම අහලා ධානයේ විදිල වැටිච්ච හැටිෙම අහලා තියෙනවනේ නැද්ද? එතකොට ඒ වගේ ඊගාව දේ තමයි අද ලෝකේ අපි ඇත්තටම වැරදිලා කියලා අර්ථය වැරදිලා කියලා මම කියන්නේ. අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා දෙකක් අහලා තියෙනව නේද? හරි. මට දැන් කියන්න අවිද්‍යාව මුල් වෙලා හටගන්න ස්කන්ධ ටික මොනවද, තණ්හා මූලිකව හටගන්න ස්කන්ධ ටික මොකද්ද කියලා. ඔය මම බෙදෙන බෙදුමට නෙමෙයි. අද ලෝකයේ ඕගොල්ලෝ දැනගත්ත බෙදුමට බෙදුවෝ. අපි මෙහෙම කිව්වෝ. දැන් අද අපි හිතාගෙන ඉන්නේ අද ඇහැ කන දිවනාසය ශරීරය ඒ ටිකයි චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ මේව ඔක්කොම අවිද්‍යා කර්මෙන් හටගත්තා කියලානේ අපි දැන් දන්න විදිහට. ඔන්න එතකොට මේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණේ ඉඳලා මේ ආයතන ටික මේ ස්පර්ශ ටික මේව ටික ඔක්කොම ප්‍රතිසන්දියේ ඉඳලා මේ කෙලස් ටික ඇරෙනකොට මේ ස්කන්ධ ටික ඔක්කොම අවිද්‍යා මූලිකයි. හරිනේ? හරි. ඔව් ඊගාවට හොඳයි. දැන් තණ්හා මූලික කියලා දකින්නේ මොකද්ද අපි? මේ දේවල් අරඹය අද තණ්හාව ඇති කරගත්තොත් ඇති කරගෙන ආපහු අපි උපන්නොත් උපදිනව නම් ඒක තණ්හා මූලිකයි කියලා නේද දකින්නේ? ඒ කියන්නේ අද තණ්හාවට හටගන්න ටික තණ්හා මූලිකයි කියලා. හරි. හරි. එහෙනම් දැන් අපි මෙහෙම කිව්වොත් පෙර ජීවිතේ තණ්හා මූලිකයි කියලා අපි පෙන්වුවේ මේ ජීවිතේ කොයි පැත්තද? පෙර ජීවිතේ තණ්හාව ඇති වුණු අනාගතයේදී විඥාන ආමෘතලයන් පස්ස වේදනා පංච උපාදානස්කන්ධය ඇති වෙන තණ්හා මූලිකයි කියලානේ පෙන්වුවේ. දැන් හටගත්තට පස්සේ ආයෙත් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තට පෙන්වන්නේ අවිද්‍යාව මූලිකයි කියලානේ. එතන ඉඳගෙන කියන තණ්හා මූලිකයි කියලා මේ පැත්ත පෙන්වනවා. මෙතෙන්ට ආවහම අවිද්‍යා මූලිකයි කියලා මේ පැත්ත පෙන්වනවානේ. අපි වෙනිකම් මේ අරේට මෙහෙට දුවවන වගේ වැඩක් නෙමෙයි තියෙන්නේ. දැන් අද මෙතන ඉඳන් ඕගොල්ලෝ කියනවා තණ්හා මූලිකයි කියලා ඊගව ජීවිතේ. ඒ කියන්නේ පෙර ජීවිතේ හටගත් අවිද්‍යාවට හටගත් මේ කෙලෙස් හටගත් ටික ඔන්න අවිද්‍යාවෙන්. දැන් අද තණ්හා උපාදාන වුණොත් ආය අනාගත ජාති ජරා මරණ අනාගතයි. හරි. එතකොට මේ ජාති ජරා මරණ තියෙන්නේ මොකේද? තණ්හා මූලිකයිනේ. දැන් අද අපි පෙන්නනවා මේ පැත්තට අනාගත මොකද්ද? තණ්හා මූලිකයි. බැරි වෙලා හරි උපන්නෝ මේ පැත්තට ඇඟිල්ල දික් කරනවා මොකද්ද? පෙර අවිද්‍යා සංකාරයි කියලා ඇඟිල්ල දික් කරයිද නැද්ද? එතකොට මේ අපි වර පොඩි ළමයිට ටොක්ක කනලා අහක බලා ගන්නනේ අපි. ඒ වගේ එකක් නෙමෙයි කරන්නේ, විහිළුවක් නෙමෙයි. අපිට ටොකු යන යන විහිළු කරනවා නෙමෙයිද කියලා බලන්න පොඩ්ඩක්. මෙතෙන්දම් පෙන්නනවා තණ්හා මූලිකයි කියලා එහාට ගිහිල්ලා. එතෙන්ට ගියම පෙන්නනවා නෑ අවිද්‍යාව මූලිකයි කියලා. මම නෙමෙයි ටොක් කියන්නේ අරය කියනවා. ඔය පොඩි ළමයට කරනව නේද අපි හිටු ගාම විහිළුවට ආදරේට. ඒක නෙමෙයිද ඔයගලන්ට කරලා තියෙන්නේ කියන එක බලන්න. අද ඔයගොල්ලෝ අවිද්‍යා සංකාර පෙරයි කියලා ඇඟිලි දික් කරනවමනේ. ඒ ජීවිතේ මේ අද ඔයගලන්ගේ මේ ජීවිතේ පෙන්වුවා කියන එක අමතක කරන්න එපා. තණ්හා මූලිකයි කියලා මේ පැත්ත ඔයගලන්ට පෙන්වලා තියෙන කියන එක අමතක කරන්න එපා. එහෙනම් ඇත්ත ඔකේ කොහකද? ඇත්තටම බලන්න මේකේ පැටලිල්ලක් තියෙද කියලා පෙන්න කොතනකවත් පෙන්වලා තියෙනවද? මෙන්න මේ ටිකයි තණ්හා මූලික, මේ ටිකයි අවිද්‍යා මූලික කියලා වෙන් කරලා තියෙයිද? මෙතන ඉඳන් එහාට පෙන්වනවා, එහෙට ආවම මෙහාට පෙන්වනවා. අපිට හරියට මිරිඟුව දැකලා මේ පැත්තේ ඉඳගෙන මිරිඟුව පේන්නේ වතුර වගේ, වතුර බොණ්ඩ එහාට දුවනවා. දිව්වහම කියනවා නෑ නෑ, දැන් හිටපු පැත්ත මිරිඟුව, හිටපු පැත්ත ජලය වගේ පේන්නේ. ආයේ මෙහාට වතුර කියන මිරිඟු එහාට දුවනවා, මෙහාට දුවනවා වගේ පටිච්ච සම්පදෙත් එහාට දුවනවා, මෙහාට දුවනවා මිසක අවබෝධයක් වෙලා හෝ කරගෙන තියෙද කියලා බලන්න. ඒකයි මම කියන්නේ, කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට පෙන්වන්න අවිද්‍යා මූලික ස්කන්ධ කියන්නේ ආය වක්‍ර වචන දෙකක් බෑ. මේ අවිද්‍යා මූලික ඕකටම තමයි මම තණ්හා මූලික කිව්වේ කියන්න බෑ. මෙන්න මේ සීමාවයි තණ්හා මූලික කියන්නේ. තියෙන්න ඕනේ. ඒ හින්දා මේ දෙකට කියනවා තම්මහමූලිකයි පංච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ ස්කන්ධ පංචකේ අවිද්‍යාවෙන් හටගෙන ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය අවිද්‍යා මූලිකයි කියලා දෙන් කළා පෙන්වන්න කියලා මම කියන්නේ. එතකොට ඒක සාධාරණයි. නමුත් එකම ටික පෙන්වන්න නම් අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා මේක සාධාරණයි අසාධාරණයි කියලා මම කියන්නේ. මම කියන එක තේරෙනවද දන්නේ නැහැ. ඈ ඒකයි මම කිව්වේ ප්‍රතිසන්දී මට්ටමේ ඉඳලා බහුපච්ච ජාති කියන තැන ප්‍රතිසන්දි විඥාන අර මම අඹඇටේ කියන උපමාව ඒ ඔක්කොම වැරදිනේ. හරි අඹඇටේ ඉඳලා නාම රූප වෙලා ආයතන ටික හැදෙනවා. ස්පර්ශය කියනකොට මනෝ විඥාන දහස සම්පස්තයක් තියෙන පස්සපච්ච වේදනා කියන සිද්ධාන්තයක් තියෙන මේ එකම තැනක එතනත් ඒ ටිකක් තියෙනවා. හරිද? එතකොට සලායතන සලායතන පත්‍ය පස්ස මේ ආයතන හය නිසාම එක් ස්පර්ශයක් තියෙනවා. පස්ස පත්‍ය වේදනා කියන සිද්ධාන්තයක් තියෙනවා. ඒ නිසායි ආයතන හයෙම එකතු කළ එකතැනකට ආපු හිඳයි මිදෙන දවසටත් ආයතන හයෙම එකට එකතු වෙන තැනට ඇවිල්ලා මිදෙන්න පුළුවන්. ඒ නිසායි ප්‍රතිසන්දියට යනකොටත් යන්නේ ආයතන හයෙම එකට එකතු කරපු තැනකට ඇවිල්ලා. ඔතනයි ඇත්ත නිසා. එතන ඇත්ත නොදන්නා කමය මුල් කාරණාව කරගෙන සංඛාරයාගේ බෙදීම මතයි ආයතන හයට අපි බෙදිලා ලෝකවල හදාගත්තේ හැදුනේ. ලෝකයේ තුල ආයතන තියෙනවා. ඒකෙත් කාම ලෝකයේට ආයතන 12ක් තියෙනවා. ධාතු 18ක් තියෙනවා. පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා. හැබැයි මම මතක් කරන්න එක දෙයක්. ස්කන්ධ ධාතු ආයතන ඔක්කොටම කාම ලෝකේ තියෙනවා කියලා ගන්න එපා. කාම ලෝකේට ස්කන්ධ ධාතු ආයතන ධාතු 18ක්ම ආයතන 12ක්ම පංච උපාදාන ස්කන්ධයක්ම තියෙයි. නමුත් ස්කන්ධ ධාතු ආයතන ටිකේ කාමේ නැහැ. කාමයට කාම ලෝකෙට ස්කන්ධ ධාතු ආයතන තියෙයි. ස්කන්ධ ධාතු ආයතනට කාම නැහැ. ඒ නිසා රූප භව මට්ටමේ කෙනෙකුටත් ස්කන්ධ තියෙයි ධාතු තියෙයි ආයතන තියෙයි. ස්කන්ධ ධාතු ආයතනෙන් රූප භව නැහැ. අරූප භවයටත් ස්කන්ධ ධාතු ආයතන තියෙයි. ස්කන්ධ ධාතු ආයතනේ අරූප නැහැ. ඒ නිසා මේ ස්කන්ධ ධාතු ආයතන ටික ඇසුරු කරගන්නම් ලෝකෝත්තර වෙන්න පුළුවන්. ඥානයක් ඇති කරගන්න පුළුවන්. ස්කන්ධ ධාතු ආයතන ටිකේ කාමයේ තිබුණා නම් ওই ස්කන්ධ ධාතු ආයතන ටික ඇසුරු කරගෙන රූප භව මට්ටමක උපදව ගන්න පුළුවන් දුකට. එක දෙයක් තේරුම් ගන්න මේ බුදුදහ අපි පරීක්ෂණය කරන ක්‍රමයේ වැරදි අතමාත්‍යය. ඇත්තටම අපි ගවේෂණයට යන්නේ බාහිරින්. ඒකමයි වැරද්ද. නමුත් මේ පරේෂණය කළ යුත්තේ ලෝකේ තමාගේ පැත්තෙන්. මට රූපයක් හම්බ වෙනවා. ඇත්ත. රූපෙට මාව ආйти නෑ. රූපෙට තව කෙනෙකුට පෙනෙන්න පුළුවන්. ඒ පෙනෙන කෙනා තමයි අරූප බව මට්ටමින් ওই රූපෙ දිහා බලන්න පුළුවන්. මට රූපයක් හම්බ වෙනවා. ওই රූපෙ තව කෙනෙකුට පෙනෙනවා. එයා රූප බව මට්ටමේ වෙන්න පුළුවන්. එයා ලෝකෝත්තර පෙනෙනවා වෙන්න මට්ටම වෙන්න පුළුවන්. ඇත්තටම තියෙන්නේ ස්කන්ධ ධාතු ආයතන කියන සංකත ධාතුයේ ධර්මතාවයක් තියෙන්නේ. කෙනා කෙනාගේ කෙලෙස් මත ඔයාගේ කෙලෙස් මට්ටමට ඔයාට ස්කන්ධ මෙච්චරක් ගත්ත හැකි ධාතු මෙච්චරක් ගත්ත හැකි ආයතන මෙච්චරක් ගත්ත හැකි. වෙළඳ පොළක තියෙනම් පොල් දෙල් කියලා ගොඩක්. ඔයාගේ අතේ සල්ලි කීයද තියෙන්නේ? ඔයාගේ සල්ලි වලට දෙල් මෙච්චරක් ගත්ත හැකි පොල් මෙච්චරක් ගත්ත හැකි. හරිද? එයාගේ වත්කමට ගත්තේ. අනිත් කෙනාගේ වත්කමට එයාගේ වත්කමට පොල් මෙච්චරයි දෙල් මෙච්චරයි කියලා ගන්න පුළුවන්. අනිත් කෙනාගේ වත්කමටත් ගත්ත හැකි. ඒ වගේ සංකත ධාතුයේ ස්කන්ධ ධාතු ආයතන තියෙනවා. මගේ කෙලෙස් මට්ටමට මට ස්කන්ධ 18ක් ධාතු 18ක් පංච උපාදාන ස්කන්ධයක් ගත්ත හැකි. මේවා වැඩිපුර ගත්ත තරමට අපි හිතාගෙන ගොඩාක් තියෙනවා අපි පොහොසත් කියලා නෑ, දුක ගොඩාක් තියෙනවා. දුකෙන් පොහොසත් අපි ගොඩාක් දේ තියෙනකොට දුකෙනුත් ගොඩාක් දේ තියෙයි, දුකෙන් ගොඩාක් පොහොසත්. සල්ලි අඩුයි කියලා කියන්නේ කෙලෙස් අඩුයි. සල්ලි අඩු වුණාම ගන්න හම්බෙන්නේ ටිකයිනේ. ඒ කියන්නේ ස්කන්ධ රූප භව මට්ටමේ හම්බෙන්නේ ධාතු 9යි ආයතන 6යි ස්කන්ධය 5යි. ඒකෙද හොඳ රූප ගන්න බෑ. හොඳට අහුවෙන හපල කන්න පුළුවන් විදිහේ රූප අහුවෙන්නේ නෑ. පහක් තිබුණාට රූපය බලය අඩු කරලා තියෙන්නේ. මුදලේ හැටියට එකම භාණ්ඩේ දෙනවා. දැන් ටෙලිෆෝන් එකක් උනත් ගත්තොත් ඔය 5000ට එයාට වටිනාකම ඔයාට 20000ට දෝන්නේ ඔය නමමයි. ඔයාට 5000ට දෝන්නේ ඔය නමටමනේ. නොකිය නම් ඕනේ, නොකිය ෆෝන් එකක් ගත්ත හැකි 20000ටත් ගත්ත හැකි 5000ටත් ගත්ත හැකි. ඈ පොඩි ඒ සයිස් එකටවත් පුළුවන්. හැබැයි ඒකේ හැදිලා තියෙන මොනවද කෑලි ඒ තරම් හොඳ නැහැ. ඒ වගේ ස්කන්ධ පංචකයක් තියෙනවා, තිබුණට අර රූපය තරම් කුලිට තත්ත්වයේ ඒ තරම් හොඳ නැහැ. ඒ තරම් දුක් විඳින්න බෑ කියන එක ස්කන්ධයගේ පැත්ත අඩු වෙනවා. ඊගාවට ඒ වගේ කෙලෙස් තව ටිකක් අඩුයි කියන සල්ලි තව ටිකක් අඩුයි. එතකොට අරූප බව ඒ මට්ටමේදී ගන්න පුළුවන් කීයද? ආයතන 2යි ධාතු 2යි. එතකොට ස්කන්ධ 4යි. ධාතු 2ද 3ද? 2යි නේ. 2යි. එච්චරයි ගන්න පුළුවන්. හරිම දුප්පත්. ඒ කියන්නේ දුකෙන් දුප්පත්, දුක අඩුයි. දුක දුකෙන් පොහොසත් සහ දුකෙන් දුප්පත් කියලා දෙකක් තියෙනවා. අපරියාපන්න කියනකොට පෙන්නනවා අසංකතං කන්දතෝ තපෙත්වා. අසංකතය අරමුණු කරන ස්කන්ධ ස්කන්ධ වශයෙන් ගන්න එපා කියනවා. ලෝකෙ තුල පෙන්නන ස්කන්ධ යන ගණයට යන්නේ නැහැ. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නෝන යෙදෙන ටික මේ නාම රූප දෙකෙන් මිදින. යම් නිවනක් සාක්ෂාත් කරන්නේ යම් ධර්මතාවයකට තියලා ඒකෙදි තියෙනවා සතර ස්කන්ධයක් තියෙයි. ආයතන දෙකක් තියෙයි. ධාතු දෙකක් තියෙයි. අරූප බව මට්ටමයි. නමුත් අරූප ලෝකේ තියෙන නාම රූප දෙකේ ගණයට යන්නේ නැහැ ප්‍රඥාව නිසා. එතකොට තුන් භූමිය අනුව ගිය නාම රූප දෙකෙන්ම මිදලා ඉන්නේ මෙයා. ඉතින් ඒකේ මතක් කළේ අපි ගොඩාක් දෙනෙක් කියතන්නේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් තියෙනවා, ඒ ටිකේ අපි කාමයේ මවාගෙන ඉන්නේ. අපි කාම සංඥාවකින් කියන්නේ කාම බඳුමකින් බැඳිලා ඉන්නේ කාම ලෝකේ කියලා. හොඳට මතක තබා ගන්න මේ ස්කන්ධ ධාතු ආයතනයන්ට කාමය කියන නම ලැබුණේ අපේ මනසේ තියෙන කාමය නිසා. යම් ස්කන්ධ ධාතු ආයතනයක් නිසා මගේ මනසේ කාම රාග සංයෝජනේ උපදවයි නම්, උපං කාම රාග සංයෝජනේ පවත්වයි නම්, උපද්දල පවත්තන්ද යම් ස්කන්ධ ධාතු ආයතනයක් උදව් වෙයි නම් ඒ ස්කන්ධ ධාතු ආයතනය කාමය යන නමින් නම් කරනවා. අර මම කියන්නේ යකඩ කෑල්ල කතාව, චුම්බක හතරකට මැදි කළ තිබ යකඩ කෑල්ල. එතකොට කාන්දම් කෑලි හතරක් සමාන්තරව තියලා යකඩ කෑල්ලක් මැද තිබ්බොත් කාන්දම් කෑලි හතරේ බලෙන් යකඩ තියෙනවා. යකඩ එක කාන්දම් කෑල්ලකටවත් අයිති නැහැ. කාන්දම් කෑල්ල නැතුව යකඩ තියෙන්නේ නැහැ. ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නැදෑයෝ ඉන්න ලෝකේ යකඩ කෑල්ල වගේ දකින්න. ඔය යකඩ කැලේ වැටෙන්නේ නැති වෙන සමාන්තරව තිබ්බ කාන්දම් කැලි හතර වගේ ආයතන 6ට මැදි කරලා තියෙන ලෝකේ ආයතන 6 සමාන්තරතාවයේ මත රැඳිලා තියෙනවා ලෝකේ. නමුත් මේ ලෝකේ ආයතන 6න් එකකටවත් අයිති නෑ. ආයතන 6න් එකක්වත් නෙවෙයි. නමුත් ආයතන 6 නැතුවත් නෙවෙයි. මේ ටික හේතු කරගෙන ඉන්න ඵලයක් මේ තියෙනවා. අපි මේ ජීවත් වෙන මුළු ලෝකෙම එහෙමයි. ඔය එක කාන්තං කැහැල්ලක හෝ සමතුලිතතාවේ බිඳුන, සමබරතාවේ බිඳුන, සමානාත්මතාවේ බිඳුන තියෙන්නේ නැහැ මේ යකඩ කැහැල්ල. එක ආයතනයක ඇත්ත දකින්න ගොඩක් එපා. එකම එක ආයතනයක ඇත්ත දකින්න මේ සමබරතාවේ නැතිනම් මේ කාම ලෝකේ තියේද කියන එක බලන්න. එකම එක ආයතනයක ඇත්ත දැක්කොත් ඔකුල ඇහැ රූපයේ දෙක විතර ඇත්ත දකින්න අතහැරන මේ ලෝකෙම. ඕන්නම් විපස්සලා බලන්න. තමන් අපි මම කියලා කිව්වොත් අපේ ජීවිතයේ බෙදුව එක රූප බලමින් ඉන්නවා, එක සද්ධාහමින් ඉන්නවා, එක ගඳ සුවඳ ලැබෙමින් ඉන්නවා, එක රස විඳෙමින් ඉන්නවා, එක කයට ගැටෙන ස්පර්ශයක් ස්පර්ශ කරමින් ඉන්නවා, එක හිතට දැනෙන හිතින් යමක් හිතමින් හෝ දැනගනිමින් ඉන්නවා නේද? ඔය ආයතන හයේ ක්‍රියාකාරීත්වයක් නේද තියෙන්නේ? ඉන්නව නම් මම කියලා කෙනෙක් ඔය ආයතන හයටනේ අයිති වෙන්න ඕනේ. ඔය ආයතන හයෙන් පරිබාහිර කොහෙවත් ඉන්න පුළුවන්ද? බෑ. හොඳයි, දැන් බලන්න. රූප දකින්නේ මම, සද්ද අහන්නේ මම, ගඳ සුවඳ දැනගන්නේ මම, රස විඳින්නේ මම, ස්පර්ශ කයට ගන්න ස්පර්ශයෙන් දැනගන්නේ මම, හිතන්නේ මම. දැන් මේ මම අයිති කොහටද? ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම. අන්න යාවට තමයි අම්මා තාත්තා දුව පුතා නෑදෑවින්නේ ඔක්කොම. ඇහැ යාගේ වගේමයි දරුවා යාගේ, කන යාගේ වගේමයි ගෙදර යාගේ, නාසය යාගේ වගේමයි බඩු මුට්ටු යාගේ. මේ යාගේ තමයි මේ තමයි වැලි කෙලිය පටන් හිටපු මිත්‍රයා නන්දිරාගේ යවකලාප සූත්‍රය කියලා එකක් තියෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යව ටිකක් ගෝණියකට දාලා මිනිස්සු 6 දිනේ මෝල්ගස් 6කින් ඇවිල්ලා ගහනවා. මෝල්ගස් 6ක පාරවල් කන යව මිටියේ මුද්දටම තැලෙනවා. අතරමැද තව 7 දෙනෙකුත් ඇවිල්ලා තලනවා. පාරවල් 6කින් තැලුණු යව මිටි 7 දෙනෙක් නිසා දෙහිවිම්ම තැලෙනවා. මහන් මේ වගේ ස්පර්ශ ආයතන 6 නිසා ලෝකය දුක් විඳිනවා. 7 වෙනි නන්දිරාගේ නිසා දෙහිවිම්ම දුක් විඳිනවා කියනවා. සයින්තකරියෝකලම් සූත්‍රේ බලන්න. ඉතින් ඔන්න ඔය 7 වෙනියගේ ප්‍රශ්නේ තියෙන්නේ. එයයි මේ ලෝකයේ තනන්නේ. එව කිව්වහම ඒ කියන්නේ මේ අපි හිතාගෙන ඉන්න ලෝකය තියෙන ඒකටමයි මේ සම්මා දිට්ඨි කිව්වේ බුදුරජාණන් වහන්සේ. මේ ඇත්ත දැක්කහම මේ දුක දිරුනේ මොකක් නිසාද? දුක දුරු කරන්න පුළුවන් එකක් නිසා නේද? දුක මුදවන්න පුළුවන් එකක් නිසා නේද? ඔය මං කියපු තැන් ඕවා ආපහු බලන්න ඕගොල්ලෝ ගිහිල්ලා ඕවා විමසන්න. ඔය අවිද්‍යාව මූලික තණ්හා මූලික කියන හේතු හොඳට එහාට මෙහාට පෙරලා පෙරලා බලන්න. මම මේ ඉඳලා හිටලා හරි ඇවිල්ලා මතක් කරන්න ඕගොල්ලෝ කාටවත් නිකන්ම පේන්නේ නැහැ. මෙච්චර කියනවා. දැන් අවිද්‍යාව මූලිකයි තණ්හා මූලිකයි කියලා කියනවා අපිව මේ අපේම කනවට අපිවම කරකවනවා නේද කියලා පේන්නේ බලන්නේ. නමුත් හොඳට හිතුවොත් ඇත්තටම නෝන කියන්නේ එක යනුගැගේ එලිලා යන්න ඕනේ. අපි හිතනකොට අපිට අලුතින් යමක් හම්බෙන්න ඕනේ. විචාරශීලීව යමක් හිතන එක පාපයක් කොට හිතන්න එපා. නොහිතන එකයි පාපේ. එහෙම හිතුවොත් ඇත්තටම මේ එන තීන්දුව తీරන මේ අදහස් දෙක සතුටු වෙන්න පුළුවන් ධර්මයට ගැලපෙනවා කියලා. ඉතින් මම අද මේ දේශනාවෙන් අවසන් කරන්නම්. ඒක තේරුණාද කියපු කාරණා ටික? එතකොට එහෙම ගත්තාම අපි නිකමර ගත්තොත් ඇත්තටම පෙර ජීවිතයේ තණ්හාව කියලා මේ පැත්තට ඇඟිල්ල දික් කළා නම් ඇත්ත ඒක තණ්හා මූලිකම තමයි. ඉද පටිසන්ධ විඥානං ඔක්කන්ති නාම රූපං ප්‍රසද්ද ආයතනං පුට්ටෝ පස්ස වේදිත වේදනා කියනකොට අපි පුට්ටෝ පස්ස වේදිත වේදනා කියනකොට ස්පර්ශ ආයතන හයම ප්‍රතිසන්ධි මට්ටමේකට ඇඳලා ගන්නවා නේ. ප්‍රතිසන්ධි මට්ටමේ මනෝ ස්පර්ශයක් තිබුණා, මනෝ ස්පර්ශයෙන් උපන්න වේදනාවක් කියලා තිබුණා, තියෙනවා. ඒ ටික එක දිගටම ප්‍රතිසන්ධි තියෙනවා. එතකොට ඒකයි දැන් ඔකලු දන්නේ චිත්ත වීතිය එහෙම කතා කරනකොට මම කියන දේ ඇත්තට චිත්ත වීදිය වලට ගැලපෙන්නේ නැහැ. නමුත් චිත්ත වීදියක් ගත්තොත් අතීත භවංග භවංග චලන කියනකොට මේ ගන්න අරමුණ ඉස්සෙල්ලාම හැපුණා කියන්නේ කොතෙන්ටද පෙන්වන්නේ? සාමාන්‍ය ලෝකෙ ගත්තා භවංග සිතට. ඒ කියන්නේ ප්‍රතිසන්දි මට්ටමේ සිතටම කෙලිම හම්බුණා කියනවා. කෙලිම හම්බුණා කියන එකත් කියනවා. රූපයත් පේනවා, සද්දයත් ඇහෙනවා කියන එක කියනවා. ඔන්න ඔය තැනට එනකම් මම කියන්නේ තණ්හා මූලිකයි. එතන ඉඳලා ආයතන ටික හදාගෙන මේ පැත්තට එනකොට මේ ස්පර්ශ ආයතන 6 ගත්තහම ඇත්තට මේ ටික අවිද්‍යා මූලික. අපිට හොඳට උත්තර දෙකක් හම් වෙලා. ඒ කියන්නේ භවංග සිත ద్వාර නාමයෙන් නම් කරන්නේ නැහැ. ප්‍රතිසන්දි මට්ටමේ තණ්හා මූලිකයේදී ద్వාරයක් හදලා නැහැ තව. චක්කු විඤ්ඤාණු ద్వාරයි. ඇහැ හැදුනට ద్వාර නැහැ. අවිද්‍යා මූලිකව හටගන්නා මේ පැත්තේදී චක්කු ద్వාර, සෝත ద్వාර, ගාන ద్వාර, ජීව ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර කියලා ద్వාර ඇති. ద్వාර හය බෙදෙන ලෝකෙ තුන. මේ ලෝකය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6. ස්පර්ශ එක්කාන්තයක්, ස්පර්ශ සමුදය එක්කාන්තයක් කියලා කිව්වේ. ලෝකෙ තුල හිතියත් අහුවෙලා කිලෙස් ඇති කරගත්තත් අහුවෙලා. කිලෙස් නැතුව හිටියත් අහුවෙලා කියලායි කියන්නේ. කෙලෙස් තිබුණත් අහුවෙලා, කෙලෙස් නැතත් අහුවෙලා කියන එක කියනවා. ඒකයි ස්පර්ශයන්තේ කියන කාරණාව. දැන් ප්‍රතිසන්දි මට්ටමේදී අපි දත යුතුයි එතන අවිද්‍යානුසය අනුසය වෙනවා කියන එක දත යුතුයි. අවිද්‍යා මූලික තණ්හා මූලික හටගත්තට එතනද අවිද්‍යානුසය අනුසය වෙනවා. මනෝ විඤ්ඤාණ මට්ටමේ, මනෝ විඤ්ඤාණ මට්ටමේ තියෙන මනෝ විඤ්ඤා ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි මේ රූපයේ හැදීමේ හැකියාව තියෙන්නේ. මේ පංච විඤ්ඤාණ මේ රූපයේ තියෙනවා උපචය කියලා එකක්. චක්කායතනස් උපචය, සෝතායතනස් උපචය, ගානායතනස් උපචය කියලා මේ උපචේ රූපේ පෙන්වන්නේ කොහොමද? විඥානපච්ච නාම රූපං කියනකොට අත්ති නාමං අත්ති රූපං කියලා. තත්තකතම නාමං වේදනා සංඥා සංකාර වයමුචිති නාමං තත්තකතම රූපං චක්කායතනස උපචේ සෝතායතනස උපචේ ඇහි ඉපැත්ම, කනේ ඉපැත්ම, නාසයේ ඉපැත්ම කියලා. ඉදං උච්චිති රූපං, ඉදං ච නාමං, ඉදං ච රූපං, ඉදං උච්චිති නාම රූපං කියලා හොඳට බෙදනවා. ඔය බලන්න, ඒ කියන්නේ මේ ඇහැ හදන හැටි, මේ සිතේ තියෙන නාම ධර්මත් ඇහි ඉපදෙ නැහැටි, ඇහව හදා ගන්න නැහැටි, කන දිව නාසය ශරීරේ හදා ගන්න නැහැටි පෙන්නනවා. ඇත්තට මේකයි. ඒව කළාම බැලුවාම කෙනෙක් කළා නෙමෙයි, පුද්ගලයෙක් කළා නෙමෙයි, අවිද්‍යා කර්ම තණ්හාවෙන් ඇදිනේ කියන එකට හොඳ උත්තර හම්බ වෙනවා අපිට. මේ පොත් බැලුවාම සංකරම ඔකෙතින් වර්ධවා තමන් ගන්න නැතුව හොඳට නුවණින් කරුණු කාරණා තේරුම් ගන්න උත්සාහවත් වෙන්න නොතේරෙන දෙයක් තිබුණොත් තමන් දෘෂ්ටි වශයෙන් ගන්න නැතුව, වැරදි ඇති කියලා බැහැරත් කරන්න නැතුව එක පොඩ්ඩක් පැත්තකින් තියන්ද මේක උදේට දන්න දකින්න කෙනෙක්, දකින්න අය හම්බ වෙච්ච දවසක කීප දිනක හම්බ වෙලා හොඳට සම්මර්ජනය කළ පිරිසුදු කරගන්නවා කියන තැනකින් ප්‍රශ්නේ පැත්තකින් තබන්න. ඒක එහෙමමයි කියලා දෘෂ්ටි වශයෙන් ගන්නත් එපා, ඒක එහෙම වෙන්නේ නැහැ කියලා බැහැර කරන්නත් එපා කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම මම හැමදාම කරන එක දෙයක් තියෙනවා. ඇත්තට යමක් හිතන්න කියන එක මම කියන්නේ නුවණින් මෙනෙහි කරන්න කියලා. හිතන්න උගන්නන එකක් කරන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් අරබයම බුදුරජාණන් වහන්සේ පෙන්නපු න්‍යායක් තියෙන ජින වචනය කියලා එකක්. ඒ ජින වචන පරියප්තියට ඔබෙන් ඔයා හොඳට හිතන්න. හිතන එකට මෙම්ම කරගන්න ඔය අභිධර්මයේ තියෙන කාරණා ටික. අනිත් නොපෙනෙන නාම ධර්ම ඕනම් පැත්තකින් තබලා මේ රූපය ටික ඉස්සලා විමසන්න. ඇත්තටම අපිට ගොඩ යන්න පුළුවන් ඒකම අවධාරණයෙන් මතක් කරනවා. ඒවත් නොතේරුණත් නොදන්නව උනත් කමන්නේ. හැම කෙනෙක්ම අදහස් කරගන්න කය කෙරෙහි පිහිටි සිහියකින් අකණ්ඩව ඉන්න උත්සාහවත් වෙනවා කියලා. ඔය ජීවිතවල තියෙන වෙහෙස ප්‍රශ්න ගැටලු ඉබේම විසඳේ. අපි හිතන්නේ අපි මේවට හිත හිතා උත්තර හිවේ නැත්තම් උත්තර නෑ කියලා. අපි ගාව තියෙන ප්‍රශ්න බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍යයට අයිති නැද්ද? ඒ දුක්ඛ සත්‍යෙන් පරිබාහිර ප්‍රශ්න ටිකක්ද අපිට තියෙන්නේ? මංගාව මට ඇතිවලා තියෙන ප්‍රශ්නය හැර අනිත් ඔක්කොම දුක්ඛ සත්‍යයට අයිති වගේ අපි හිතාගෙන ඉන්නේ. ඒ හින්දායි අපි හිතන්නේ මේ බුද්ධහමෙන් කළාට ඒක කළාට මේක ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. නමුත් කළා බලන්න කියලා මම කියන්නේ. ඕගොල්ලන්ට ඊට වඩා නිර්වෝල් මනසකින් සමහර විට කෙටි පාරක් පෙනිලා භෞතික වශයෙන් උත් ඕගොල්ලන්ට ප්‍රශ්න විසඳ ගන්න උත්තරේ හම්බ වෙනවමයි. නැතුව නෙමෙයි. ඉබ්බඳු ඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් කර නොගෙන ධර්මයට ජීවිතය පූජා කරුවොත් ධර්මයෙන් යාව රකින්නමයි. අර කාලයක් නෑ අර එක කතාවක් පෙන්නන්නේ දකුණේ විහාරයක උපාසකම්ම කෙනෙක් දරුවත් එක්ක ඇවිල්ලා බණ අහන්න. දරුවා එහාට දුවනවා මෙහාට දුවනවා, එතන හුඹහකුත් තියෙනවා. එතකොට නමුත් මේ අම්මා කල්පනා කළා, මම හැමදාම දරුවෝ රකින්න ගියේ හින්දා මේ සසර ආවේ. ඒ දරුවට පින් දරුවවත් රැක්කා වෙනවා. මම එක හිතින් බණ අහනවා කියලා එක පද්‍යයක්වත් අහකට යන්න නොදී දරුවව දෙහැට යොමු කරන්නේ නැතුව පද්‍යයක්වත් අහකට යන්න නොදී බණ ඇහුවා. අනේ ඒ ළමයා ළඟපාත තිබුණු උභාගකට බෝලේ වැටිලා ගන්න අත දානකොට ණයෙක් ගැස්ට කළා. අර අම්ම බණ අහලා ඉවරනකොට සෝවාන් වුණා. ඊට පස්සේ දරුව මළා මැරුණා. සිහි මුට්ටා වුණා, මැරුණා ඉතින් ඔක්කොම හිතුවේ. ඊට පස්සේ මේ අම්මා සත්‍යක්‍රියාවක් කළා. අන්තිමට දරුවන් ගැනවත් නොබලා ධර්මයට ජීවිතය පූජා කළා. ඉතාම ශ්‍රද්ධාවෙන් මම බණ ඇහුවා. සත්‍ය නම් මේ සත්‍යානුභවයෙන් මේ දරුව සූපත් වේවා කියලා ඔළුවත ගාව ළමයා නිදාගෙන නැගිට්ට වගේ ටක් ගාල නැගිට්ට. ඔය බෞද්ධ සාහිත්‍යයට ආශ්‍රිත ග්‍රන්ථ තියෙනවා. ඌව බලන්න ඕගොල්ලන්ට වීර්ය වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාවලිය වගේ දේවල් කියන්නේ ජීවිතවලට කොච්චර වටිනාකමක් පෙන්නලා කියලා දෙන කතාද. අපි ටෙලිනාට්‍ය බලනවා. නමුත් ටෙලිනාට්‍ය බැලුව වගේම පාළුව කාන්තිය මග ඇරලා යනවා. නමුත් අවසන් වෙන්නේ විශාල සද්ධාවක්, ප්‍රඥාවක්, ධෛර්යයක් ජීවිතයට ඉකුතු කළා. ඒ කතාව අවසන් වෙන්නේ. නමුත් ටෙලිනාට්‍යකින් අවසන් වෙන්නේ ඕගලන්ට තවත් ජීවිතයේ ගරා වැටිච්ච, කඩා වැදිච්ච, හූල්ලන අත්දැකීමක් ඉතුරු කළා. අන්න ඒක හින්දා ඒකත් මතක තියාගන්න නිතරම ওই පොත් ටිකක් බලන්න. බණ දහම් ගැඹුරු දේවල් වෙයිනම් ඒ වගේ ටිකක් මතක් කළා. සතිපට්ඨානය කෙරෙහි හොඳට සිහිය තබාගෙන උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා ඈ. හොඳයි, එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්නට ඕනේ අද දවසේ බොහොම ශ්‍රද්ධාවෙන් හැම දිනම තමන්ට නොයෙක් කටයුතු කාරණා ගෙවල් දරවල තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානෙට ඇවිල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් වූමනාවෙන් තුන් රුවන් වන්දනා කළ සිල් සමාදන් වෙලා ධර්මය ශ්‍රවණය කළා. වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. කල්පනා කරගන්න මේ තුන් පහකටම සිල් කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනය මේ පින්මුතුන් වහන්සේ පින්මුතුන් ජවල්ජවල ඉස්සත් ස්ථාන ලැබිතු ශාසන මම ඉෂ්ට කරච්චී දිව්‍යන්ත අනුමෝදන් කරනවා. අනුමෝදන් විත්වා කියන එන් දෙවියන් තුන අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා කුමුන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සෝන්තං.
යහතර නිති මවපියන් උපාකාර කිරීම වශයෙන් කියන ඉන්ද්‍රයන්ට දක්ෂින කර සිටිතුව. ඒ නිසා සත්පුරුෂ කම හරිම වටී කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සත්පුරුෂ කමටත් වඩා ගොඩාක් වටිනවා කියලා කිව්වා. වටිනවා කියලා කියන්නේ සත්පුරුෂතර කියන එක. සත්පුරුෂ සත්පුරුෂතර අසත්පුරුෂ අසත්පුරුෂතර තමන් යහපතක් කරනවා එපමණක සත්පුරුෂයා. සත්පුරුෂයට වැඩි සත්පුරුෂයා කියලා කියන්නේ යාට. තමන් යහපතක් කරමින් අනිත් අයව යහපතේ යොදවනවා නම් එයාට කියනවා සත්පුරුෂතර කියලා. සත්පුරුෂයා සත්පුරුෂයට වැඩි සත්පුරුෂයා. යමෙක් නරක කරනවා නම් ඒකට කියනවා අසත්පුරුෂයා කියලා. තමන් නරක කරනවට වඩා අනිත් අයවත් නරකට පොළඹවනවට කියනවා අසත්පුරුෂතර කියලා. අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂයා. ඉතින් මේ දිනාවේදී මෙකින් කම මෙතුමාලා අතින් සිද්ධුමා සිද්ධ කරනවා සත්පුරුෂතර කියන තැන. තමන්ගේ ජීවිතයට යහපතක් වෙන ගම අනිත් අයගේ ජීවිතයට යහපතක් කරන්න ඕනේ කියලා. අනිත් අයගේ ජීවිත ගත්තාම ජීවත්ව ඉන්න ජීවත් නොවෙන කියන දෙපිරිසෙන් එකතු කරගෙන ඒක තවත් ප්‍රත්‍යාවෝචනයි. අනිත් අයට උපකාර කරනවා කියන සමහර විටක සමහර කෙනෙක් කරන ජීවත් වෙන්න ඉන්න අයට සමහර කෙනෙක් ඉන්නේ කලුරිය කළ අයට. දැන් මේගොල්ලෝ බණ දහම් අහන්න සවස්වල ජීවත් වෙන්න අනිත් අයට උපකාර කරනවා. කලුරිය කළා තමන්ත ජීවිතය ලබා දෙන උපකාර කරපු මිය පරලෝකීය අයට උපකාර කරනවා. සත්පුරුෂතර පින්කමක් කළා. ඉතින් ඒ නිසා මේ තරම් වටිනා කුසල ධර්මයක් කළා. ඒ සිත්තුල අහිංසක බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි මීට අවුරුදු 4කට ඉහත මිය පරලෝයන් තිබුණ අපේ නිහාල් රූපසිංහ මැතිතුමාගේ ආදරණීය පියාණන් වන ලැම්බර්ට් පීරිස් පෙරේරා රූපසිංහ පියතුමා මේ මොහොතදී මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ වගේම එතුමාගේ ආදරණීය මෑණියෝ වන චන්ද්‍රාවති හදපාංගොඩ ඒ මෑණියන් වගේ මොහොත සිහිපත් කරනවා. ඒ වගේම සුධර්මා රූපසිංහ මැතිණියගේ ආදරණීය පියාණන් හේරත්න ගංසලාගේ පුංචි බණ්ඩා ආදරණීය පියාණන් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ කෙකුලයන් හිම නම් වශයෙන් මොකීවත් තව මිය පරලෝකියා උලංකා ඥාත සමයත් සිටිනගේ සිහිදා සිහිපත් කරනවා. මෙතෙන්ට පැමිණි තුම්ම ස්වාමීන් වහන්සේලාගේ තුම්ම සිල් මෑණියෝගේ ඒ වගේම මේක සම්බන්ධ මියපරලෝකීය කරුණියකට අපවත්ව දල්ලා වූ ශාසන ඥාතිත්වයෙන් සහජීවාතිත්වයෙන් ඥාතිත්වයෙන් දරන සියදන සීපත් කරනවා. මිය ගියා වූ ඒ සියලු දිනාට අද දවසේදී අපි සියලු දිනා සිදු කළ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරන අනුමෝදන් යුක්තා ඔවුන් කලාව විනක් මේ සතුටින් සාධුනාදීන් අනුමෝදන් වල දුක් දිස්තානික සිටන දුකින් මතක දේවා සපවත් ආකාර පත්‍ය සත්‍ය චතුරෝ පත්‍ය වා කියලා දරතුමා දුකින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම තම අහිංසක බලාපොරොත්තුවක් තමයි තමන්ට ජීවිතය ලබා දීලා තමන්ට හයිය ලබා දීලා තමන්ට තරුණකම ලබා දීලා ජීවිතේ වයසට ගිය වයර්දු ස්වභාවය තමන් සතු කරගත්ත සුජීවත්වය ඥාති ඒ අතර අපි සුධර්ම ගැතිනියගේ ආදරණීය මෑණියෝ ඔක්කොම මෑණියෝ මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම ඒ වයෝවෘද්ධ රෝගී ස්වභාවයෙන් ඉන්න ටීචර් අම්මා ලොකු මෑණියෙක් නෝ ලොකු අම්මා මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ සුදාම මැතිනේගේ ආදරණීය මෑණියන් සහ ලොකු මෑණියන් මේ ලොකු අම්මට නිදුක් බව නිරෝගී භාවයේ සෝපති භාවයේ චිර ජීවනයේ ඇති වේවා මේ කුසල ධර්මයන් වලින් එක මොහොතක් හරි ජීවත් වෙලා බුද්ධානුස්සති භාවනාව මොහොතක් හරි කරගෙන මෛත්‍රී කමතන එක් මොහොතක් හරි සිහිපත් කරගෙන මේ ජීවිතයේ කුසල ධර්මයන් ටික ටික හොයපුත කරගන්න පූර්ණය කරගන්න ඒ ජීවිතවලට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සිතනවා. ඒ වගේම ඒ රූප සිනාජිතුමන්ගේ ඒ විදේශගත ඉන්න දියණිය ඇතුළේ කවුලේ සියලු දෙනාමත් ලංකාවේ ඉන්න දියණිය පුතුවන් ඇතුළු ඒ සියලු දෙනාත් ඒ පවුලට සහ සම්බන්ධ වූ සියලු දෙනාත් ඒ වගේම මෙතෙක් පැමිණි ධර්ම ශ්‍රවණය කරන්න පැමිණි සියලු දෙනා මේ සද්ධර්ම ශ්‍රවණය කරන මේ අවස්ථාවට එන්න වෙනතු පිට අවස්ථාව හතලා එන්න නොහැකි යම් තාක් ලෙස සිතන් ඒ සෑම දෙනාටත් මේ පින්ම සියලු දෙනාට තිමානෝ දමන තිබෙන දේවාස්වාදයෙන් තුන්වන් සතු අනන්ත කරපලිනු පුණ්‍ය ශක්තියෙන් ලබලියෙන් සෑම දිනාගෙම ජීවිතවලට ඇතිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපලෝපතුල දුරු වේවා කරන කෙල්ලා පද දර්ශන සමුද වේවා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා සදහතු මෙහි සංසිතන වලට ගදාලා වූ උතුම් වජ්‍රාම නිවන සම්පත්‍ය අවබෝධ කරගෙන සදහා මෙම කුසල ධර්මය මේ සෑම දිනාටම උතුම් නිවන් සස පාරමිතාවක් වේවා.